Vaidyaratna, you have 13 minutes.
Garu niyojakar kathanayaka tumani stutiwanta wenawa obathumata welawa laba dima sambandhayen visheshayen mata dawase api vivadayata lak karanne regu aajnya panathye 235 adhikare yatade thirubada sambandhayen u panatha sam thirubada panawima sambandha api kiyanna kemathi ape niyojya mudal amaathya harsana surya perum metumath pahadili kala api ratak hatiyata නවරජයේ බොහොම ආර්ථික කළමනාකරණයක් ඇතුළේ තීන්දුව තීරණ ගැනීමේ එක් පියවරක් තමයි අද අපි මේ විවාදයට ලක් කරන්නේ. අපි දන්නවා මේ රටේ ආර්ථිකයේ තිබුණු ස්ථානය අපි මේ රට බාර ගන්නකොට පහුගිය කාලේ කාටත් අමතක නැහැ මම හිතන්නේ රටේ ආර්ථිකයේ තිබුණු දැන සම්බන්ධයෙන් මේ රටේ වාහන ආනයනය සීමා කරලා නෙවෙයි සම්පූර්ණයෙන් අත්හිටවපු යුගයක් පහුගිය කාලේ තිබුණා. වාහන විතරක් නෙවෙයි මේ රටේ අත්‍යවශ්‍ය ආහාර කහටික පවා ගියේ නැතුව තහනම් වෙච්ච යුග මේ රටේ තිබුණා. එතකොට ඒවා පහුගිය ආණ්ඩු වලට කළමනාකරණය කර ගැනීමේ තිබුණු දුෂ්කරතාවය තමයි ඒ වගේ පැහැදිලි වුණේ. ඉතින් මේ ස්ථානයේදී බොහෝ ආපු අදහස් කීපයක් තිබ විපක්ෂ පැත්තෙන් මේ බදු ප්‍රමාණය වැඩි අඩු කරලා දෙන්න කළමනාකරණයක් කරලා නැහැ ආර්ථික වර්ධන වේගයක් අපිට ලබා ගන්න බැරි වුණා කියලා. නමුත් අපි හිතනවා දේශපාලනිකව කුහක නොවී බැලුවොත් මේ වාහන සම්බන්ධයෙන් ගත්තොත් වාහන ආනයනය නවත්තලා තිබුණට පසුව මේ රටේ ආර්ථිකයට සැලකිය යුතු ඒ පැත්තෙනුත් බලපෑමක් සිද්ධ වුණා. මේ රටේ පොදු මගී ප්‍රවාහනයට බලපෑම් සිද්ධ වුණා. මේ රටේ ආර්ථිකය වර්ධනය කර ගැනීම සඳහා වෙච්ච බලපෑම් සිද්ධ වුණා. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය මේ රටේ කර්මාන්ත ව්‍යාපාරවලට අත්‍යවශ්‍ය වාහන ගෙන්න ගන්න බැරි වීම නිසා ආර්ථික වර්ධනයට විශාල අඩකොටයක් බවට ඒ තීන්දුව පත් වෙලා තිබුණා. ඉතින් නවරජයේ අපි තීන්දුවක් අරගෙන රටේ තියෙන ආර්ථික තත්ත්වයට අනුව තමයි තීන්දුව ගත්තේ මේ වගේ බදු තීන්දුව ගත්තේ නැත්නම් ආපසු දොර ඇර දාලා පහුගිය කාලේ ආර්ථික කළමනාකරණය දුර්වල වෙලා රටේ ජනතාවේ වගේ වද වේදනා විඳින්න වලට ලක් වුණා. එවැනි තත්ත්වයකට අපි ආර්ථික කළමනාකරණය කරන්න සූදානමක් නැහැ. අපි කවුරුත් දන්නවා තාම අපි ණය ගෙවා ගැනීමට අපහසු තත්ත්වයක ඉන්නේ. අපේ රටේ සංචිත අත්‍යවශ්‍ය ප්‍රමාණයට තාම වර්ධනය කරගෙන නැහැ. එවැනි තත්ත්වයක් තුළ ආර්ථිකයක් පවත්වාගෙන සංචිතයත් ආරක්ෂා කරගෙන ආර්ථික වර්ධන වේගයක් අදාළ අනුපාතයෙන් තබාගෙන යන්න නවරජයේ හැටියට පුළුවන්කම ලැබීම පිළිබඳ අපි සන්තෝෂ වෙනවා. මේ රටේ අපි දන්නවා බුද්ධිමත් ජනතාව තේරුම් ගනී කියලා අපි බොහෝ දුරට විශ්වාස කරනවා. මේ තහනමකට ලක් වෙච්ච වාහන ආනයනයට ඉඩ දීමත් එක්කම අපිට පේනවා විශාල වශයෙන්ම ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ යම් ප්‍රබෝධයක් ඇති වෙලා මේ වාහන සඳහා ඉල්ලුමක් ලැබිලා තියෙනවා. අපි පැහැදිලි කළා රටේ අපි මේ වාහන ආනයනයේදී පළමුවෙන් දොර විවෘත කරේ විශේෂයෙන්ම පොදු මගී ප්‍රවාහන සේවාවන් සඳහා ජනතාව පැත්තෙන් අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් ඒක සාර්ථකයි. පොදු මගී ප්‍රවාහන සඳහා වාහන සැලකිය යුතු ප්‍රමාණයක් ඇනවුම් ලැබිලා තියෙනවා. එල්සී විවෘත කරලා තියෙනවා. ඒ අනුව වාහන ආනයනය කරලා තියෙනවා. ඊළාට අපි දෙවෙනි අවස්ථාව උදා කරලා දුන්නා විශේෂයෙන්ම මේ රටේ කර්මාන්ත ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය ඇතුළු ඒ සඳහා විවෘත කරලා දුන්නා. ඉතින් අපි දකිනවා මේ බදු ප්‍රමාණයට එකඟ වෙමින් ජනතාව ඒ සඳහා අවශ්‍ය ඇනවුම් ලබා දීලා තියෙනවා. ඉන්දා වාහන සැලකිය යුතු ප්‍රමාණයක් මේනට ආනයනය කරලා වෙළඳ පොළට තුලට ඇවිල්ලා ආර්ථිකය තුලට ඇවිත් තියෙනවා. ඒ අපි කල්පනා කරනවා ඒවා තුළ ප්‍රතිලාභය මේ රටේ මේ වසර තුළ ලබන වසරවල් වෙනකොට ආර්ථිකයට එයි කියලා. කොහොම නමුත් මේ රටේ තියෙන ඩොලර් සංචිතයට අනුවයි අපිට ආනයනයට දොර විවෘත කරන්න වෙන්නේ. ඒ අනුව අපි ඒවා සැලසුම් කරලා අදාළ ඒ අනුව තමයි බදු අනුපාත පවා තීන්දු කරේ. බදු ඉතාම අඩු මට්ටමට ගෙනාවනම් අපි තන විශාල වශයෙන් වාහන ආනයනය කරයි ජනතාවට අපිට ඒ අවස්ථාව දෙන්න බැරි කමක් නැහැ. නමුත් ඒ තුළ ආපහු සංචිතය පහළට වැටිලා අනෙකුත් ආනයනය සඳහා සීමා පැනවිලා අනිත් පැත්තෙන් උද්දමනය ඉහළ ගියොත් ඒක වැරදි කළමනාකරණයක් හැටියට ඔය විපක්ෂයටම කියන්න සිද්ධ වෙනවා. එහෙනම් අද නිසි කළමනාකරණයක් වුණු නිසා අනෙකුත් ආනයනික භාණ්ඩ තෙල් වෙන්න පුළුවන් අනෙකුත් මිල වෙන්න පුළුවන් ඒවත් යම් ස්ථාවර භාවයකට පත් කරලා වාහන ආනයනයටත් අපි ඉඩකඩ දීලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නිසා මම හිතනවා මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් දැනුමක් තියෙන අවබෝධයක් තියෙන අය මේ කළමනාකරණය සම්බන්ධයෙන් සතුටටපත් වෙනවා කියලා. කොහොම නමුත් අපි එකක් සන්තෝෂ වෙනවා මේ වගේ මට්ටමකට රට ගෙහෙන්න පුළුවන්කම අපිට ලැබුණේ. ස්ථාවර ආර්ථික යම් යම් මට්ටම් වලින් අස්ථාවරව තිබුණු ආර්ථිකය ස්ථාවර මට්ටමට ගේන්න පුළුවන්කම නිසා තමයි අද මේ තත්ත්වයට අපිට මුණදෙන්න පුළුවන්කම අද මේ තත්ත්වයට අපිට පුළුවන්කම ලැබුණේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජනාධිපතිතුමා මෙතන ඉදිරිපත් කරපු අයවැයලේකෙනි දුනත් පැහැදිලි වෙනවා. පසුගිය අවුරුදු 76ක සීමාව විපක්ෂයේ ඉන්න කට්ටිය ඒ කාලේ ආණ්ඩු කරනකොට පාලනය කරපු කාලවල එක සංසන්දනය කරනකොට වැඩිම ප්‍රාග්ධන වියදම කරන අයවැයලේකෙනි බවට අපි 2025 අයවැයලේකෙනි පත් කරා. රුපියල් බිලියන 1400කට ආසන්න මුදලක් මේ ප්‍රාග්ධන වියදම් හැටියට වෙන් කරගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ අනුව ගත්තම රටේ ප්‍රධානම ආයෝජකයා බවට පත් වෙලා ඉන්නේ ආණ්ඩුව. ඉතින් විශාල ආයෝජනයක් කරනවා. මේ ආයෝජනය කරන්නේ විශේෂම කෘෂිකාර්මික ශේෂ්ත්‍රයට, විශේෂම අපේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ශේෂ්ත්‍රයට, ව්‍යාපාරික ශේෂ්ත්‍රයට. ඒ අර අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂයේ කෙසේ කීවත් හොඳ ආර්ථික වර්ධන වේගයක් 2025 වසරේ අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. නිකං ඉබාගාතේ යන ගමනක් නෙවෙයි, සැලසුම් සහගතව යන ගමනක් කියන එක අපි ඒ තුළ පෙන්නුම් කරලා තියෙනවා. එවැනි ගමනක් තුළ තමයි අපට පුළුවන්කම ලැබුණේ මේ වාහන ආනයනය සඳහා වුණත් දොර කවුළු විවෘත කරගන්න පුළුවන්කම ලැබුණේ ඒ තුළ කියන එක මම මතු කරන්න කැමැතියි. කොහොම නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි සතුටු වෙනවා මේ රටේ ආර්ථිකයේ ස්ථාවර වීම තුළ දේශපාලනයත් බොහොම දුරට ස්ථාවර වීම පවතිනවා. ඒක අපිට පෙනුණා ඊයේ පෙරේද පවත්වපු පළාත් පාලන මැතිවරණයේදීත්. දේශපාලන ස්ථාවරත්වයේ තුළ තමයි ඇත්තටම ආර්ථික ස්ථාවරත්වයත් සමාජ ස්ථාවරත්වයත් රැකගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි නව රජයක් ඇතුලේ හැටියට අපි අර කිව්වා වගේ විපක්ෂයේ කෙසේ කීවත් අපිට නව ආර්ථික ගමනක් තියෙනවා, නව දේශපාලන ගමනක් තියෙනවා, නව සමාජ ගමනක් තියෙනවා. ඉතින් මේ රටේ ජනතාව මේ පවතින සමාජ ක්‍රමයේ සිස්ටම් එක චේන්ජ් කරන්න තමයි බලයක් දුන්නේ. ඉතින් ඒ බලය අපි හිතනවා ජනතාව බුද්ධිමත් ජනතාවට තේරෙනවා. ඒ බලය ලැබීමත් එක්කම ඒ ශේෂ්ත්‍ර තුනේ ප්‍රධාන වශයෙන් දේශපාලනේ, ආර්ථිකයේ, සමාජයේ තුල අපි ජයග්‍රහණ ලැබමින් තියෙනවා. දේශපාලන ශේෂ්ත්‍රයේ උනත් ඊයේ පෙරේද අපි ගත්තොත් විපක්ෂයේ විවිධ විදියට උදං ඇනුවා. සමහරට එයාලට පක්ෂපාති මාධ්‍ය විවිධ විදියට උදං ඇනුවත් අපි දකිනවා සාර්ථක දේශපාලනික ස්ථාවරත්වයක් අපි පළාත් පාලන මැතිවරණෙදිත් අත්පත් කරගත්තා කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. අපේ රටේ පළාත් පාලන ආයතන 339ක් සඳහා තමයි පහුගිය 6 වෙනිදා නියෝජ්‍ය කතානායකතුමනි තරඟේ පැවැත්තුනේ. ඒ 239 අපි මාලිමාව හැටියට, ජාතික ජනබල වේගය හැටියට 267ක් අපි ජයග්‍රහණය කරලා තියෙනවා. බහුතර මන්ත්‍රී දුර ප්‍රමාණය ලබාගත් දේශපාලන පක්ෂයේ 267ක්. මේ ප්‍රමාණය බොහොම ජයකේරි නංගපු පොදු ජන පෙරමුණට 2008 ගන්න බැරි වෙච්ච එකක්. 2018 ගන්න බැරි වෙච්ච එකක්. අපි 267ක් ගන්නකොට ඔවුන්ට පුළුවන්කම ලැබුණේ 2018 දී 226යි. බොහොම උච්ච ස්ථානෙට ඇවිල්ලා පැවති ආණ්ඩු ඉතාම ආණ්ඩු විරෝධයක් ඇවිල්ලා ඔවුන් පක්ෂ කණ්ඩායම් ගොඩාක් විශාල ප්‍රමාණයක් එකතු කරලත් ඔවුන් 226ක් ගන්නකොට අපි ජාතික ජනබල වේගය හැටියට විපක්ෂයේ සතුව තිබුණු ආයතන 267ක් අපේ ග්‍රහණයට අරගෙන තියෙනවා, ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ 267න් 120ක සාතිසේ බහුතරය අපිට තියෙනවා. කිසිදු ගැටලුවක් නැතුව අපිට බලයේ පිටවන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අපි 32ක් සමාන වෙලා තියෙනවා. ඒකත් 50ට අනුව ඒකෙත් අපිට බලයේ පිටවන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අපි තවත් 115ක සභා 115ක අපි බලය තහවුරු කරගෙන තියෙනවා, බහුතර බලය ලබාගෙන තියෙනවා. මම හිතන්නේ එක්සත් ජාතිපක්ෂයට සජබේට උදං අනන්න දෙයක් නැහැ. ඔවුන් 2018 දී සජබේ එක්සත් ජාතිපක්ෂය එකට හිටපු කාලේ ඔවුන්ට දිනා ගන්න පුළුවන් වුණා ආසන මගේ මතකයේ හැටියට ඔවුන්ට දිනා ගන්න පුළුවන්කම ලැබුණා ආසන 30කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ සභා 30කට ආසන්න ප්‍රමාණයක් 30ක් දිනාගෙන තියෙනවා. නමුත් මේ වෙනකොට සජබේට පුළුවන් වෙලා තියෙන්නේ මොනා හරි බහුතර බලයක් තියෙන්නේ සභා 14ක පමණයි. එහෙනම් විශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබලා තියෙනවා. කොහොම වුණත් අපි බිම් මට්ටමේ සංවර්ධනයේ විශාල යාන්ත්‍රණයක් මේකට අත්පත් කරගෙන තියෙනවා. මම මේකත් මතක් කළේ විවිධ මත සමාජයේ පළ කරමින් තිබෙන නිසා මේ පළාත් පාලන මැතිවරණයේ අපි දේශපාලන ස්ථාවරත්වය තවත් ශක්තිමත් කරගත්තා. ඒ ශක්තිමත් භාවයේ ජනාධිපති ධූරය ලබලා පාර්ලිමේන්තුවේ 3-2 අධික බලයක් ලබලා මේ පළාත් පාලන ආයතන තුලත් මේ ලබන දේශපාලන ස්ථාවරත්වය රටේ ඉදිරි ආර්ථික ස්ථාවරත්වය තවත් තර කරගන්න, ගමන වේගවත් කරන්න අපිට ඉවහල් වෙනවා කියන කාරණේ මතු කරන්නයි නියෝජ්‍ය කතානායකතුමනි මම ඒක පළ කරේ. ඉතින් අපි ජනාධිපති ධූරයක් දිනාගෙන, පාර්ලිමේන්තු බලයක් දිනාගෙන අපි මේ රටේ වහලා තිබුණු වාහන වෙළඳපොළ ආපහු විවෘත කරා වගේම තවත් වෙළඳපොළවල් ගන්නක් විවෘත කරලා අපේ රටේ විශේෂම සංචාරක ව්‍යාපාරය පහුගිය ඉතිහාසම ගත්තොත් විශාල වර්ධනයක් ලබා ගත්තේ මේ 2025 වසරේ මුල් කාර්තව ගත්තොත් විශාලම ප්‍රගතියක් අරන් තියෙනවා. අපේ රටේ ආදායම් අත්පත් කර ගැනීම රජයක් හැටියට ගත්තොත් පහුගිය මේ මුල් කාර්තව ගත්තොත් අපේ ජනවාරි සිට අප්‍රේල් වගේ කාර්තව ගත්තොත් පහුගිය ඉතිහාසම ගත්තොත් වැඩිම ආදායම් රජයක් හැටියට උපයගත් කාර්තව බවට පත් වුණේ අත්තම ගත්තොත් 2025 මුල් කාර්තව බවට පත් වුණා. ඒ ගැන අපි සතුටින් කියන්න ඕනේ. විවිධ ශේෂ්ත්‍රයේ වගේ අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දැන් මම නියෝජනය කරන වැවිලි කටයුතු අමාත්‍යාංශය ගත්තොත් වසර 11කට පස්සේ පළවෙනි මේ වසර කාර්තව ගත්තොත් තේ වලින් වැඩිම ආදායම් ලැබපු වර්ෂයේ බවට නිෂ්පාදනය වැඩි කරගත්ත වර්ෂයේ බවට අපි පත් කරගෙන තියෙනවා. ඉතින් මම හිතනවා මේ බදු ආදායම වුණත් වැඩි කරගත්ත වැඩි මේ වාහන බදු ආදායම වැඩි කර ගැනීම මේ රටේ ජනතාව අපි හිතනවා ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. 120 ඉඳන් 30 දක්වා යන්න වෙච්ච හේතු අපේ නියෝජ්‍ය මුදල් ඇමතුමා පැහැදිලි කරා. අපේ රටේ තියෙන සංචිතවල ප්‍රමාණය, ඒ වගේම රුපියල ශක්තිමත් කර ගැනීමේ ප්‍රමාණය, ඒ සියල්ල සලකලා තමයි කලමනාකරණයක් ඇතුලේ අපට සිද්ධ වුණේ ඒ බදු ප්‍රමාණය වැඩි කරන්න. කොහොම නමුත්
බොහොම
ස්තුතියි. ඉදිරියේදී මේ රටේ ඇතිවන ආර්ථික වර්ධනයන් වලට අනුව මීට වඩා සහන ජනතාවට ලබා දෙන්න ඒවා ව්‍යාපාර ශේෂ්ත්‍රයට වෙන්න පුළුවන්, මගීන් ප්‍රවාහනයට වෙන්න පුළුවන්. මේ වාහන ඇතුළේ මම කියන්නේ අපි ඒවට සූදානම් කියන පණිවිඩෙත් මේ දෙනවා. මේ රටේ තියෙන අපි උනත් දන්නවා කවුරු උනත් ගෙදරක තියෙන ආර්ථිකය අනුව ඔබතුමා උනත් ගෙදර වියදම් කරන්නේ. ඉතින් රටේ තියෙන ආර්ථිකයට අනුව තමයි රජයක් තීන්දු ගන්නෙ. පසුගිය රජයන් එහෙම තීන්දු නොගත්ත නිසා තමයි ජනතාවට විඳින්න සිද්ධ වුණේ. පෝලිං වල ලගින්න සිද්ධ වුණේ. ඒ රජයන් වලට සිද්ධ වුණේ වාහන සම්පූර්ණයෙන් ආනයනය කිරීම නවතා දැමීමට සිද්ධ වුණේ. එවැනි තත්ත්වයක් ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ මේ රටේ උදා කරන්න අපි සූදානමක් නැහැ. ඉතින් අපි මේවා ගන්නෙ නිසි තොරතුරු සංඛ්‍යාත් දත්ත මත සාකච්ඡා කරලා ගන්න තීන්දුව මිසක කිසි කෙනෙකුගේ පෞද්ගලික ගොමනාමන් ගත මත ගන්න තීන්දුව නෙවෙයි කියන කාරණේ අපි මතක් කරන්න ඕනේ. ඒ නිසා අපේ රටේ ආර්ථිකය දැන් පණ ගහන්න පටන් අරන් තියෙනවා. නැගිටින්න පටන් අරන් තියෙනවා. ඒකට යම් විපක්ෂ සමහරුන්ට කුහකකමක් ඊර්ෂ්‍යාවක් තියෙන්න පුළුවන්. අපි මතක් කරන්නේ කැමැති පහුගිය මැතිවරණවලදී උනත් ගරු නියෝජ්‍ය කතානායක තුමුණි මේ පැත්තේ හැදුව මත අද වගේම වැරදි මත හැදුවා. අපිට බලය එනකොට සමහරු හදපු මත තමයි වාහන තියනවා වාහන දෙකෙන් එකක් ආණ්ඩුව ගනි. ජාතික ජනබලයකට දෙන්න එපා. දේපළ පවරා ගනි. ඔවුන් ගණන් හැදුවේ මාස 3ක් ආර්ථිකය යන්න බෑ. මේක බිඳ වැටේ කියලා හැදුවේ. දැන් අද ඔවුන්ට තියෙන ප්‍රශ්නේ තමයි ඔවුන් වහපු දොරවල් ඇරලා මෙරටේ ආර්ථිකය ඉස්සරහට යනකොට සමහරුන්ට දරා ගන්න බැරි ස්වභාවයක් මේ පළ කරන අදහස් තුළ අපිට පෙන්වුම් කරනවා. කොහොම නමුත් අපි මෙරටේ ජනතාවට මතක් කරන්න කැමැති මෙරටේ ආර්ථිකය නගා සිටෝමින් තිබෙනවා, නැගිටමින් තිබෙනවා. ඒ ප්‍රතිලාභ ඔබට එන්න තව කාලයක් ගත වෙනකොට හොඳ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඒ ප්‍රතිලාභ වලින් කොටසක් මේ වෙනකොට අපි දන්නවා මෙරටේ දුගී දුප්පත් ජනතාවට අස්වැසුම හැටියට වැඩි කරලා දුන්නා. අලුතෙන් අස්වැසුම පවුල් ලක්ෂ 4කට ලබන මාසේ ඉඳන් දෙන්න සැරසුම් කරලා තියෙනවා. මෙරටේ රාජ්‍ය සේවක පඩි වැඩි කරලා තියෙනවා. මෙරටේ කර්මාන්ත ව්‍යාපාර වලට යම් යම් බදු සහන ලබා දීලා
තියෙනවා.
ඉදිරියේදී යම් සහන ලබා දීලා මෙරටේ ආර්ථිකය අපි ගෙන යන සූදානම්. විපක්ෂයේ සමහරුන්ගේ බලාපොරොත්තු තියෙන මේක බිඳ වැටෙනකම් තියෙන සිහින බලාපොරොත්තුවක් තියෙනවා. මේක බිඳ වැටෙයි ජනාධිපති සිහින තියෙනවා, විවිධ සිහින තියෙනවා. ඒවා කුඩුපට්ටම් කරමින් ආණ්ඩුවක් හැටියට අපි ඉදිරියේ මෙරටේ ජනතාවට සහන දීලා ආර්ථිකයේ නව පිම්මක් ඇතුව නගා සිටවන්න අපි සූදානම් කියන පණිවිඩය දෙමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. වේලාව ලබා දීමෙන් බොහොම ස්තුතියි.
Okay. The parliamentary staff, can you turn off the live transmission on the orders of the speaker?
Honorable Speaker will definitely address this to you about your matter of privilege. He will make an address to you. Okay, thank you.